අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන් දුවේ පුතේ. අදත් අපි ආවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පාඩමත් අරගෙන රුහුණු ගුරු ගෙදරට. ඉතින් අද පාඩම ඉදිරිපත් කරන මම අකුරැස්ස මහාවිද්‍යාලයේ නදී කාවීරසිංහ ගුරුතුමිය. මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කවිෂ්ක කල්හාර පුතණුවන්. මගේ දුල පුතාලට මතක ඇති එදා අපි කතා කළා මිහියුම් පද්ධතිය පිළිබඳව. මෘදුකාංග වර්ගීකරණය, ඒ වගේම යෙදුම් මෘදුකාංග, මිහියුම් මෘදුකාංග, ඊළඟට ප්‍රධාන වශයෙන්ම අපේ පාඩම උනේ මිහියුම් පද්ධතිය. ඉතින් මගේ දූල පුතාලට වගේම මගේ ළඟ ඉන්න මේ පුතාටත් තියෙනවලු ප්‍රශ්නයක්.
සින්දු අහන ගමන් අකුරු ටයිප් කරන්න පුළුවන් වෙන්නේ OS එක නිසා නේද ටීචර්?
ඔව්. මේ වගේ වැඩ කීපයක් එකවර කරගන්න පුළුවන් පහසුකම සලස්වලා දීලා තියෙන මෙහියුම් පද්ධති වලට අපි කියනවා බහුකාර්ය මෙහියුම් පද්ධති කියලා. Windows, Ubuntu, macOS වගේවා තමයි උදාහරණ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අතීතයේ තිබුණු පරිගණක එකවරකට එක අණ කිරීමකටයි ප්‍රතිචාර දැක්වේ. අන්න ඒ පරිගණකවල තිබුණේ ඒක පරිශීලක මෙහියුම් පද්ධති. ඔව්, මේ වගේ වැඩ කීපයක් එකවර කරගන්න පුළුවන් පහසුකම සලස්වන මෙහියුම් පද්ධති වලට අපි කියනවා බහුකාර්ය මෙහියුම් පද්ධති කියලා. Windows, Ubuntu, macOS වගේවා තමයි උදාහරණ වෙන්නේ. ඒ විතරක් නෙමේ පුතේ, අතීතයේ තිබුණු පරිගණකවල එකවරකට එක අණ කිරීමකටයි ප්‍රතිචාර දක්වන්න පුළුවන්කම තිබුණේ. අන්න ඒ පරිගණකවල තිබුණු ඔපරේටින් සිස්ටම් වලට අපි කියනවා ඒක පරිශීලක මෙහියුම් පද්ධති කියලා. MS-DOS තමයි ඒක පරිශීලක මෙහියුම් පද්ධතියකට හොඳම උදාහරණය. ගුරුගෙදර සංගරාවේ මෙහියුම් පද්ධති වර්ගීකරණය යටතේ දීලා තියෙන ක්‍රියාකාරකමට මෙන්න මේ වෙලාවේ මගේ දූල පුතාලා සම්බන්ධ වෙන්නකෝ.
ටීචර්, කීප දෙනෙකුට එකවර සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් විදිහේ පරිගණක OS වර්ග තියෙනවද?
ඔව් පුතේ, මහා පරිගණකවල, ඒ වගේම සේවාදායක පරිගණකවල ස්ථාපනය කරලා තියෙන මෙහියුම් පද්ධති වලින් එකවර විශාල ප්‍රමාණයක් පරිශීලකයන්ට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඒවට උදාහරණ තමයි Linux, Windows Server, අන්න ඒ වගේවා. මේවට තමයි අපි බහුපරිශීලක මෙහියුම් පද්ධති කියලා කියන්නේ.
ටීචර්, මට හිතා ගන්න බෑනේ එකවර විශාල පිරිසකට එක පරිගණකයකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා.
මෙහෙම හිතන්නකෝ. දැන් මගේ පුතාලා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙනවනේ. ඒ වෙලාවට කීප දෙනෙකුට එකම වෙලාවට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ස්ථාපනය කරලා තියෙන සේවාදායක පරිගණකයට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් තේරුණාද පුතාට?
ඔව් ටීචර්, මට තේරුණා. ටීචර්, ATM යන්ත්‍රවලින් මෙහෙයුම් පද්ධතියක් තියෙනවද? ටීචර්, ATM යන්ත්‍රවලත් මෙහෙයුම් පද්ධතියක් තියෙනවද?
ඔව් පුතේ, පුතා ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. ගණක යන්ත්‍රවල, ATM යන්ත්‍රවලත් ආදානය දුන්නු විගසම ප්‍රතිදානය දක්වන්න පුළුවන් විදිහේ මෙහියුම් පද්ධතියක් ස්ථාපනය කරලා තියෙන්නේ. මේවට අපි කියනවා තත්ත්‍ය කාල මෙහියුම් පද්ධති කියලා. රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්. ඔව් දුවේ පුතේ, අපි දැන් පිවිසෙමු ඊළඟ ක්‍රියාකාරකමට. මගේ අහගෙන ඉන්න දූල පුතාලා ගුරුගෙදර සංගරාවේ මෙහියුම් පද්ධති වර්ගීකරණය කියලා අපි දීපු වගුව පෙරලගන්නකෝ. ඔව්, වර්ගයේ විදිහට ඒක පරිශීලක කියලා අපි ලබා දීලා තියෙනවා. ඉතින් මගේ දූල පුතාලට පුළුවන් ඒක පරිශීලක කියන්නේ එක වරකට එක් විධානයකට පමණක් ප්‍රතිචාර දක්වන මෙහියුම් පද්ධති වර්ගයක් කියලා සටහන් කරගන්න. උදාහරණ විදිහට මොනවද පුතා ලිව්වේ?
MS-DOS මෙහෙයුම් පද්ධතිය ටීචර්.
හරියටම හරි. ඊළඟට බහුපරිශීලක. ඔව්, ඒ අටතේ විස්තරය විදිහට මගේ දූල පුතාට ලියන්න පුළුවන් බොහෝ පරිශීලකයන්ට එකවර පරිගණක යන්ත්‍රයක් වෙත ප්‍රවේශ වී කටයුතු කිරීමට පහසුකම් සලස්වා ඇති මෙහෙයුම් පද්ධතිය කියලා. උදාහරණ විදිහට පුතා මොනවද ලිව්වේ?
Linux, Windows Server Teacher.
හරි. ඊළඟට බහුකාර්ය. බහුකාර්ය මෙහෙයුම් පද්ධති වර්ගයේ යටතේ මගේ දූල පුතාලට ලියාගන්න පුළුවන් මේ එදිනෙදා මගේ දූල පුතාලා භාවිතා කරන පුද්ගල පරිගණකවල, ඒ කියන්නේ personal computers වල බොහෝ වෙලාවට ස්ථාපනය කරලා තියෙන මෙහෙයුම් පද්ධති වර්ගය ගැන. ඒ තමයි එකවර කාර්ය කිහිපයක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධති. උදාහරණ විදිහට මගේ පුතා මොනවද ලිව්වේ?
Windows 10, Ubuntu, macOS teacher.
හරියටම හරි. ඊළඟට තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති වර්ගය ඔහුගොල්ලෝ දන්නවා, මම කලිනුත් සඳහන් කරා ATM යන්ත්‍රවල ස්ථාපනය කළා තියෙනවා කියලා. Real Time OS ආදාන ලබා දුන් විගසම ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධති. බොහොම හොඳයි. මගේ දූල පුතාලට දැන් මෙහෙයුම් පද්ධති වර්ගීකරණය බොහොම හොඳින් මතකයේ රැඳෙන්න ඇති කියලා මම හිතනවා. ඔව්, දැන් අපි බලමු මොනවද මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරය කියලා.
දෘඩාංග හා මෘදුකාංග කල්මනාකරණය නේද ටීචර්?
ඔව්, මෙහෙයුම් පද්ධතිය විසින් පරිගණක පද්ධතියේ දෘඩාංග කල්මනාකරණය කරනවා වගේම මිත්‍රශීලී පරිශීලක අතුරු මුහුණතක් ලබා දීමත් සිදු කරනවා.
මොකද්ද ටීචර් මේ අතුරු මුහුණතක් කියන්නේ?
පුතා, අපි පරිගණකය ඔන් කළාම පරිගණකයේ තිරයේ අපිට දක්නට ලැබෙන මුහුණතට අපි කියනවා අතුරු මුහුණත කියලා. පරිගණක පද්ධතියේ දෘඩාංග පාලනය කිරීම යටතේ කාර්යයන් කිහිපයක් මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරනවා. ක්‍රියාවලි කල්මනාකරණය මේ අතරේ ප්‍රධාන තැනක් ගන්නවා පුතේ. ගුරුගෙදර සංගරාවේ මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරය යටතේ අපි ලබා දීලා තියෙන ඔය ක්‍රියාකාරකම නිවැරදිව සිදු කරන ගමන් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ.
ටීචර් ක්‍රියාවලි කල්මනාකරණය කියන්නේ මොකද්ද ටීචර්?
පුතා, අම්මා ගෙදරදී උයද්දී ඒ උයන වෙලාවට උයලා ඉවර වෙලා එළවලු ටිකක් දීසියට දානව නේද? ඔන්න ඉතින් අම්මට ලුණු දාන්න අමතක වෙලා කියලා හිතන්නකෝ. අර දීසියට දාපු එළවලු ටිකේ ලුණු නෑ නේද?
ඔව් ටීචර්.
දැන් හට්ටියේ තියෙන එළවලු වලට නම් ලුණු ටිකක් ආයිමත් දාලා බෙදන්න පුළුවන් නේද? එතකොට ලුණු රස තියෙනව නේද? අන්න ඒ වගේ අපි පරිගණකයෙන් යෙදුම් මෘදුකාංගයක් වන වදන් සැකසුම් මෘදුකාංගයක් යොදාගෙන ලියුමක් ටයිප් කරනවා කියලා හිතන්නකෝ. දැන් ප්‍රින්ට් කියන විධානය දුන්නා. අපිට ලැබෙන ප්‍රතිදානී, ඒ කියන්නේ ප්‍රින්ට් අවුට් එක කියලා අපි කියන්නේ හාඩ් කොපි එක, දෘඩ පිටපත. අන්න ඒකේ අපි ප්‍රින්ට් කියන විධානය ලබා දුන්නට පස්සේ ටයිප් කරන දේවල් ප්‍රින්ට් වෙන්නේ නැහැ නේද?
නෑ ටීචර්.
හරි. ක්‍රියාවලි කල්මනාකරණය කියලා අදහස් කරන්නේ ඔන්න ඕකට. මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයේ කාර්යයන් කුඩා කාර්යයන් සමූහයකට බෙදලා තමයි ක්‍රියාත්මක කරන්නේ. එම කුඩා කාර්යයන් කොටස් ක්‍රියාවලියක් කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියක් සඳහා පරිගණකයේ මතකය වැනි සම්පත් වෙන් කිරීමත් සිද්ධ කරන්නේ මෙහෙයුම් පද්ධතිය මගින්. ක්‍රියාවලි පෙළගස්වලා මතක ගැටුම් ඇති නොවෙන්න වග බලාගන්නෙත් මෙහියුම් පද්ධතියම තමයි. කාර්යයන්ගේ සිදුවීම අනුව නිවැරදිව ක්‍රියාවලිය පෙළගස්වලා මතක කළමනාකරණය කරන්නේ OS එක. මතක කළමනාකරණ කාර්යය යටතේ එයා මෙන්න මේ ක්‍රියාවලිය බොහොම හොඳින් සිදු කරනවා.
ටීචර්, මේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන OS එක ගැන දැනගන්නේ කොහොමද?
හොඳ ප්‍රශ්නයක්. යන්නකෝ ඩිස්පීසී කියන වින්ඩෝ එකට. ඊළඟට ඒකේ තියෙන මේ හිස් අවකාශයේ රයිට් ක්ලික් කරලා, ඒ කියන්නේ මවුස් එකේ දකුණු අත පැත්තේ බොස්තම ඔබන්න. දැන් ප්‍රොපර්ටීස් කියන එක ක්ලික් කරන්නකෝ. අපේ පරිගණකයේ ප්‍රොසෙසර් එකේ වර්ගය, වේගය වගේම රැම් එකේ ධාරිතාව, ඒ වගේම මෙහියුම් පද්ධති වර්ගයත් මෙන්න මේ වින්ඩෝ එකේ දර්ශනය වෙනවා. දැන් අපි පිවිසෙමුකෝ අපි ලබා දීලා තියෙන ඊළඟ ක්‍රියාකාරකමට. ඔව්, අපි දීලා තියෙනවා මගේ දූල පුතාලට මෙහියුම් පද්ධති සේවාහෙවත් මෙහියුම් පද්ධතියක කාර්යභාරය කියලා. මේකේ මේ කොටස් දෙකට බෙදලා තියෙන එකට මගේ දූල පුතාලට හොඳ අවධානයෙන් ස්තැම් පුරවන්න වෙනවා. මොකද මේක ඕගොල්ලන්ට කෙටි සටහනක් විදියට පස්සේ භාවිතා කරන්න පුළුවන් නිසා තමයි මම මේ විදිහේ ක්‍රියාකාරකම ලබා දුන්නේ. දෘඩාංග පාලනය යටතේ මෙහියුම් පද්ධතිය විසින් ඉටු කරන කාර්යයන් මම මේ උගන්නන අතරෙම මගේ දූල පුතාලා හොඳින් ශ්‍රවණය කරලා සටහන් කරගන්න. ඒ වගේම පරිශීලක අතුරු මුහුණත් ලබා දීම යටතේ එයා ලබා දෙන අතුරු මුහුණත් වර්ග ගැන ඉදිරියේදී අපි කතා කරනවානේ. අන්න එතකොට මගේ දූල පුතාලා ඒකත් නිවැරදිව සටහන් කරගන්න. ඊළඟට තමයි දැන් අපි කතා කරපු සසම්භාවී ප්‍රවේශ මතකෙහි ධාරිතාව පරීක්ෂා කරන ක්‍රමවේදය. මගේ පුතත් සටහන් කරගෙන තියෙනවා කොහොමද කියලා මම ඉස්සෙල්ල කතා කරා. ඉස්සෙල්ලම ඩිස්පීසී වලට යනවා. ඊළඟට හිස් අවකාශයේ රයිට් ක්ලික් කරනවා. ඊට පස්සේ ප්‍රොපර්ටීස් වලට යනවා. අන්න එතකොට අපට දර්ශනය වෙනවා මෙන්න මේ තොරතුරු ටික. මගේ පුතා නිවැරදිව සටහන් කරගත්තද?
ඔව් ටීචර්. ටීචර්, අපේ අයියා ගිය මාසේ ප්‍රින්ටරයක් ගෙනාවා. ඒත් ඒක කම්පියුටරයකට සම්බන්ධ කළාම වැඩ කළේ නැහැනේ. ගෙනාපු ෂොප් එකේදී නම් වැඩ කරාලු.
ඔව්, පරිගණකයට බාහිරින් සම්බන්ධ කරන මෘදුකාං. ඔව්, පරිගණකයට බාහිරින් සම්බන්ධ කරන මුද්‍රණ යන්ත්‍ර, සුපරීක්ෂණ යන්ත්‍ර වගේ පර්යන්ත උපාංග කළමනාකරණය කරන්නේ OS එක විසින්ම තමයි. ඉතින් මේ උපාංගවල දෘඩාංග පාලනයට උපාංග පාලක වගේම මෘදුකාංග කොටස් පාලනයට දාවක හෙවත් එළවුම් වැඩසටහන් යොදා ගන්නවා. පුතාගේ අයියා ගෙදර ගෙනල්ලා පරිගණකයට සම්බන්ධ කරපු ඔය මුද්‍රණ යන්ත්‍රයට අවශ්‍ය දාවක මෘදුකාංග, ඉංග්‍රීසියෙන් අපි කියන ඩිවයිස් ඩ්‍රයිවර්ස්, ගෙදර තියෙන පරිගණකේ නැති වෙති. අන්න ඒ නිසයි ප්‍රින්ටරය ක්‍රියාත්මක නොවෙන්නේ. අයියට ඒ කඩෙන් CD එකක් හැම දීලා තිබුණද පුතා?
නැහැ ටීචර්.
එහෙනම් ඩ්‍රයිවර්ස් ඉන්ටර්නෙට් එකෙන් තමයි සර්ච් කරලා බාගත කරගන්න වෙන්නේ.
කොහොමද ටීචර් අපි ඒක සොයාගන්නේ?
අන්තර්ජාලයේ සොයන්න ඕන ඔයාගේ පරිගණකයේ OS එකයි ප්‍රින්ටර් එකේ වර්ගයයි ඇතුළත් කරලා උදාහරණයක් විදිහට ප්‍රින්ටර් වර්ගය Epson 400 කියලා හිතන්නකෝ. පරිගණකයේ OS එක Windows 10 නම් Epson 400 drivers for Windows 10 කියලා සර්ච් කරන්න ඕන. ඊළඟට අදාළ දාවක මුදුකාංග ස්ථාපනය කරගන්න ඔයාලට පුළුවන්. අද තියෙන බොහෝ උපාංග සවිකල විගස ක්‍රියාත්මක වන ආකාරයට, ඒ කියුවේ ප්ලග් ඇන්ඩ් ප්ලේ ආකාරයට සකස් කරලා තියෙන්නේ.
එහෙනම් ටීචර්, කරදර නැතුව ඕනම උපාංගයක් පරිගණකයට සම්බන්ධ කරලා භාවිත කරන්න දැන් අපිට පුළුවන්.
ඔව් පුතා, පුතාලා දන්නවනේ පරිගණකේ අපි කරන වැඩ විවිධ නම් වලින් තැම්පත් කරන්න පුළුවන් බව. ඔව්, අපි එහෙම එක එක නම් වලින් අපි කරන වැඩ සේව් කරනවනේ. ඒවට අපි කියනවා ගොනු කියලා. ඉංග්‍රීසියෙන් ෆයිල්. මේ විවිධ ගොනු අපට පුළුවන් ගොනු බහාලුම්වල, ඒ කියුවේ ෆෝල්ඩර්වල තැම්පත් කරන්න. විවිධ වර්ගයේ යෙදුම් මෘදුකාංගවලින් නිර්මාණය කරන ගොනු වර්ග රාශියක්ම අපිට දක්නට ලැබෙනවා.
කොහොමද ටීච ගොනුවක වර්ගය දැනගන්නේ?
හොඳ ප්‍රශ්නය. ගොනුව රයිට් ක්ලික් කරලා, ඒ කියුවේ ගොනුව මත මූසිකය තබලා දකුණු අත පැත්තේ බොස්තම ඔබන්න ඕන. එහෙම කරලා ප්‍රොපර්ටීස් යන්නකෝ. අන්න එතකොට ගොනුවේ විස්තර අපට බලාගන්න පුළුවන්. ගොනුවේ නම, වර්ගය, ප්‍රමාණය, ගොනුව පවතින ස්ථානය, ගොනුව සැකසූ දිනය, නැවත දත්ත වෙනස් කළ දිනය, ගොනුවට පිවිසීමට අවස්ථාව ලබා දෙන පාර්ශව, අන්න ඒ වගේ තොරතුරු රාශියක් මගේ දූල පුතාලට ගොනුව පිළිබඳව දැනගන්න පුළුවන්.
ටීචර්, මේ ගොනුවල වගේම ෆෝල්ඩර්වලත් නම් වෙනස් කරන්න අපට පුළුවන් නේද ටීචර්?
ඔව් පුතා, ගොනු හා ෆෝල්ඩර් මත ක්‍රියාත්මක වන ඕනෑම ක්‍රියාකාරකමක්, ඕනෑම දත්තයක් වෙනස් කරන්න අපට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒවට අපි කියනවා ගොනු මෙහියුම් කියලා. ගොනු හා ෆෝල්ඩර පිටපත් කරලා ඇලවීම, කපා ඉවත් කර ඇලවීම, මැකීම, නම් වෙනස් කිරීම, ඒ වගේම මකන ලද ගොනුවක් නැවත ස්ථාපනය කිරීමත් සිදු කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ මෙහියුම් පද්ධතිය විසින්.
ටීචර්, කැපීම, ඇලවීම කියන්නේ මොකද්ද ටීචර්?
ඔව් පුතා, ඕගොල්ලන්ගේ වචනයෙන් කියනවා නම් කට් කරලා පේස්ට් කරනවා කියන්නේ. අන්න ඒකට තමයි කැපීම සහ ඇලවීම කියලා භාවිතා කළේ.
හරි, මට තේරුණා ටීචර්. අපි මකපු ෆයිල් එකක් ආයේ ගන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. රීසයිකල් බින් එකට ගිහිල්ලා ෆයිල් එක තෝරලා රයිට් ක්ලික් කරලා රීස්ටෝ කියන තැන ක්ලික් කරන්නකෝ. අන්න එතකොට මේ ෆයිල් එක තිබිච්ච තැනටම නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ වගේම ගොනු හා ෆෝල්ඩර්ස් වෙනත් ස්ථානයකට ගෙනියන්නත්, උපස්ත පිටපත් ලබා ගන්නත් අපට පුළුවන්. ඒ වගේම නැවත භාවිතයට ගන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ මෙහියුම් පද්ධතිය විසින්මයි. මෙහියුම් පද්ධතිය තුළ ගොනුවලට ප්‍රවේශ වීමේදී යොදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළමු ක්‍රමය තමයි අනුක්‍රමික ප්‍රවේශය. පඩිපෙලක් නගින්න වගේ ක්‍රමවත්ව දත්ත සටහන් කිරීම සහ නැවත ලබා ගැනීම මෙහිදී සිදු වෙනවා. අනික් ක්‍රමය තමයි සසම්භාවී ප්‍රවේශය. ක්‍රමවත් බවකින් තොරව අවශ්‍ය තැනින් අවශ්‍ය වේලාවට දත්තවලට ප්‍රවේශ වෙන්නත්, දත්ත තැන්පත් කරන්නත් අවස්ථාව මෙන්න මේ ක්‍රමයේදී ලබා දීලා තියෙනවා. සසම්භාවී ප්‍රවේශ මතකය, මෙන්න මේ ක්‍රමයට මතකයට ප්‍රවේශ වෙන්න අවස්ථාව සලසලා දීලා තියෙන උපාංගයකට උදාහරණයක්. ඒ වගේම විවිධ මෙහෙයුම් පද්ධතිවල භාවිතාවන ගොනු ආකාර කිහිපයක් ගුරුගෙදර සංගරාවේ ඔයාලගේ දැනුම වැඩි කර ගැනීම සඳහා හිස්තැන් පුරවන්න කියලා අපි ලබා දීලා තියෙනවා. අන්න ඒ හිස්තැනේ මෙහිම ලියා ගන්නකෝ. ඕ, දෙවැනියට අපි ලබා දීලා තියෙනවා FAT 32. ඒක භාවිතා වෙන මෙහෙයුම් පද්ධති වර්ගයේ තමයි Windows 95. ඊළඟට NTFS කියන ගොනු ආකාරය භාවිතා වෙන්නේ Windows NT 1993 2000 XP, අන්න ඒ වගේ මෙහෙයුම් පද්ධතිවල. ඒ වගේම තමයි ඊළඟට අපි ලබා දීලා තියෙනවා EXT4. මෙන්න මේ ගොනු ආකාරය භාවිතා වෙන්නේ Linux Fedora කියන මෙහියුම් පද්ධති වර්ගයේ. ඒ වගේම තමයි අවසානයට අපි ලබා දීලා තියෙනවා RISERFS කියලා ගොනු ආකාරය. මේ ගොනු ආකාරය Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන තමයි ඇති වෙලා තියෙන්නේ. මගේ දූල පුතාලා තව දෙයක් දැනගන්න ඕන. බොහෝමයක් වෙලාවට මේ ගොනු ආකාර එකිනෙක අතර උවමාරු කර ගැනීමේ අවස්ථාව ලබා දීපු ගොනු ආකාර වෙනවා.
අවකාශයේ පාසල.
ඉතින් ආදරණීය දුවේ පුතේ, තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පාඩම් මාලාවේ තවත් එක් පියවරකින් ඔබ හමු වනතුරු ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී බව පතනවා. ආයුබෝවන්.
රෝමි ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7881 0.7881 0.88 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.